සමම්මලි ගුණසිංහ මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
මං හිතන්නේ මේ යෝජනාව සම්බන්ධව විදේශගත රැකියාවල නියුතින් අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳව අපිට මං හිතන්නේ රජයක් විදිහට ඉතාමත්ම හොඳින් කරුණු දක්වන්න පුළුවන් මාතෘකාවක් කියලා. මොකද මේ වෙලාවේ අපි කවුරුත් දන්නවා අපේ රටේ ලෝකයේ තියෙන මොන ආර්ථික කඩාවැටීම් තිබ්බත් මොන යුදමය ප්‍රශ්න තිබ්බත් අපිව ශක්තිමත් කරේ මේ විදේශගත අපේ ශ්‍රමිකයින්. ඒ නිසා මුලින්ම ඔවුන් දක්වන දායකත්වය පමණක් නෙවෙයි විශ්වාසය පිළිබඳව ඔවුන්ට අනිත් පැත්තට අපේ රජයේ කෘතවේදීතාවය පුද කරන්න ඕනේ. මොකද ඔවුන් මේ යන්නේ ඉතාමත්ම සුව පහසු ගමනක් නෙමේ ගිහිලා තියෙන්නේ. ඒ වගේම කරන සමහර සේවාව ගත්තොත් එහෙම තමන්ගේ දරුවන් ඒ වගේම තමන්ගේ ගෙවල් වල ඥාතීන් සියලු දෙනාම තනි කරලා දාලා කවුරුත් නොදන්න තැනකට ගිහිල්ලා මේ රැකියා කරන්නේ විදේශගතව ඉඳලා තමන්ගේ මව්බිමට තමන්ගේ පවුල වෙනුවෙන් තමා මේ ආදායමක් තමන්ගේ වැටුපේ වන්නේ. එතෙන්දී අපි දැක්කා 2025 වෙද්දී බිලියන 8කට වැඩිය ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයින් අපේ රටට එවලා තියෙනවා. ඒ ප්‍රමාණය ඓතිහාසික ප්‍රමාණයක් කියලා අපි දන්නවා. ඒකෙන් විශේෂයෙන්ම මෙහි මේ වෙනස්කම් කීපයක් සිද්ධ වෙලා තියෙනවා. 2020 ගණිද්දී විදේශගත ශ්‍රමිකයින්ගේ පිරිමි ශ්‍රමිකයින් ගත්තොත් එහෙම 46.4යි අපි අනුපාතයක් විදිහට ගත්තොත්. හැබැයි අපේ ශ්‍රමික කාන්තාව ගත්තොත් 53.6යි 2020දී. හැබැයි අපේ රටේ ඇති වුණ විවිධ වෙනස්කම් ලෝකයේ ඇති වුණ විවිධ වෙනස්කම් එක්කලා දැන් වෙනකොට 2025 මේ සංඛ්‍යාලයකන පොඩ්ඩක් බලද්දී විශාල වෙනසක් පෙන්වනවා. ඒක තමයි 63%ක් අපේ පිරිමි ශ්‍රමිකයින් විදේශගත වෙලා තියෙනවා. කාන්තාව 37% දක්වා අඩු වෙලා තියෙනවා. හැබැයි මේ අඩු වෙලා තියෙද්දිත් අපිට විදේශගත එවන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේකේ තියෙන ලොජික් එක තමයි පහුගිය කාලේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් විදේශගත උනේ පුහුණු ශ්‍රමිකයින් නෙවෙයි. එතකොට පුහුණු ශ්‍රමිකයින් රට යවද්දී අපි දන්නවා විදේශගත වෙද්දී ඔවුන්ගේ වැටුප හොඳ වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම සේවා ගිවිසුම් වලට යන්නේ ප්‍රමිතිගත රැකියාවලට ගියේ. හැබැයි ක්‍රමක්‍රමයෙන් අපේ රටේ පරිවර්තනය වෙමින් පවතිනවා. මේ ප්‍රමිතිගත රැකියා සඳහා රට යන ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් මැද පෙරදිග රටවල් වලින් එහා ගිහිල්ලා වෙනත් ඊශ්‍රායලයේ, කොරියන්, ජපාන් වගේ රටවල් වලට විදේශ ශ්‍රමිකයන් යන්න පටන් අරන් තියෙනවා. ඒකදී ඔවුන්ට ලැබෙන වැටුප වැඩි වෙලා තියෙන ඒ වැටුපෙන් විශාල ප්‍රමාණයක් රටට ලැබෙනවා. එතකොට අපි කාන්තාව අපේ ශ්‍රමික විදේශගත ශ්‍රමිකයින් ගත්තොත් එහෙම අනිවාර්යෙන්ම අපි රට යවන් විදේශගත වෙනවා නම් අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා කාර්යංශය මගින්. අඩුම ගානේ NVQ level 3 වත් 3 හෝ 4 කියන මට්ටම තුල විදේශගත ශ්‍රමිකයින් කාන්තාවන් බවට යවන්න. මොකද පහුගිය කාලේ අපි දැක්කා මේ විදේශ සේවා නීතිගත කාර්යංශය තුළ ප්‍රශ්න රාශියක් තිබ්බා පහුගිය ආණ්ඩු කාලේ. විදේශගත ශ්‍රමික කාන්තාවන් විශේෂයෙන්ම අපි මැද පෙරදිගට යවපු අපේ කාන්තාවන් යවලා තියෙන්නේ අඩුම ගානේ මේ NVQ level 3 වත් කරන්නේ නැතුව, කිසිම පුහුණුවක් නැතුව. හැබැයි අපි දැක්කා සමහර පුහුණු වැඩසටහන් කරා කියලා වාර්තාගත වෙලා තියෙනවා. ඒ වගේ මුදල් ගෙවලා තියෙනවා. හැබැයි ඔවුන්ට ඒ පුහුණුව ලැබලා දීලා නැහැ. එහෙම පුහුණුවක් නැතිව ගිය අපේ ගෘහසේවිකාවන් විදිහට ගිය අපේ ශ්‍රමික කාන්තාවන් විශාල විදිහේ හිරිහැරවලට ලක් වුණා. හැබැයි දැන් නව රජයේ ප්‍රතිපත්තිය තමයි ප්‍රමිතිගත රැකියාකරණය සඳහා ඔවුන් යොමු කරමින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත වෙන විදිහට හා ඔවුන්ටත් වටිනාකමක් ලැබෙන විදිහට විදේශ රැකියාකරණය පරිවර්තනයක් කරන්න. ඒකද මට හිතෙන්නේ මේක කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත භාවය හා ඔවුන්ට ලැබෙන වටිනාකම් ප්‍රමාණයකුත් තියෙනවා. ඒ නිසා අපි මං හිතන්නේ කාර්යංශය පැත්තෙන් වැඩි බරක් තියන්නේ මෙන්න මේ සාත්තු සේවිකාවන් පුහුණුව ලබා දෙමින්, ළමයින් බලා ගන්න අය පුහුණුව ලබා දෙමින්, ඒ වගේම සුපවේදිනියන් වගේ අය පුහුණුව ලබා දෙමින් රට යවන්න. මොකද මේ පවුලක් ගත්තොත් අපේ මුලාසනේ ඉන්න අපේ කාරක සභා සභාපතිතුමිය දන්නවා, අද අපි ඉන්න වටපිටාව වැඩි වශයෙන් අපේ විශේෂම තරුණයින් පවුලක් තුල මද්රව්‍ය වලට බහුල විදිහට ඇබ්බැහි වෙලා තියෙනවා. ඔවුන්ට නැවතත් ජීවිතේ ලබා දෙන්න පවුල අම්මලා තාත්තලා සෑහෙන උත්සාහයක් ගන්නවා. අපි දැක්ක මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න අයට පවා විශේෂ ව්‍යාපෘති රජයෙන් යෝජනා කරලා තියෙන ඔවුන්ට පුහුණුව ලබා දෙමින් ඔවුන් විදේශගත කරන්න. එතකොට අම්ම කෙනෙක් රට යවනාට වැඩිය හැමතිස්සෙම එවැනි පුහුණුවක් ලත් අපේ විවිධ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න අය රට විදේශගත වෙලා ඒ පවුලේ වගකීම ගන්න පුළුවන් නම් මට හිතෙන්නේ එක පැත්තකින් තමයි දැන් මේ දැවැන්ත ප්‍රශ්නයක් වෙලා තියෙන මද්ද්‍රව්‍ය උවදුර වලින් අපේ තරුණ ජීවිතවලට වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වලින් දරුවෝ බේර ගන්න පුළුවන්. ඒ වගේම තමයි පවුල ශක්තිමත් වෙනවා. ඒ නිසා අපිට ඕන වෙලා තියෙන්නේ අපේ ආර්ථික ප්‍රතිපත්තිය මෙන්න මේවත් එක්ක හැදෙන්න. ප්‍රමිතිගත රැකියාකරණයකට අපි පරිවර්තනය වෙන ගමන් පවුල තුල අපේ විශේෂයෙන්ම තරුණ දරුවන්ට මේ අවස්ථාව ලබා දෙමින් වැඩිපුරම දැන් ඒ කියන්නේ ඉදිකිරීම ශේෂ්ත්‍රය තුළ වැඩි ඉඩකඩ ලැබිලා තියෙන නිසා ඒ සඳහා උන්ව යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වෙද්දී කාර්යංශයේ මැදිහත් වෙනවා. ඒකත් මම හිතන්නේ අපේ ප්‍රමිතිගත රැකියාකරණය තුළ අපිට ඉදිරි ගමනක් විදිහට අපි හිතනවා. ඒ වගේම තමයි මේ පහුගිය කාලේ වුණ සිද්ධීන් මම මතක් කරන්නත් ඕනේ. මොකද ලියාපදිංචි වෙලා නැති ඒජෙන්සි වලින් විශාල ප්‍රමාණයක් විදේශගත වුණා. ඔවුන්ට විදේශගත වුණාට පස්සේ සමහර විට තානාපති කාර්යාලවලින් හරියට සොයා බැලීමක් තිබුණේ. හැබැයි දැන් ඔන්ලයින් සේවයක්, ඒ කියන්නේ මොබයිල් ඇප් එකක් හඳුන්වලා දීලා තියෙනවා විදේශ සේවා මාත්‍යංශය යටතේ. ඕනම වෙලාවකට තමන්ගේ ඒ විදේශගත වෙලා ඉන්න ඕනම සේවක සේවිකාවන්ට තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සේවය මං හිතන්නේ අපි ඒ විදේශගත ශ්‍රමිකයන්ට හොඳ අවස්ථාවක්. ඒ වගේම තමයි විගමනක ශ්‍රමික ඒගොල්ලන් සුපසාධන වැඩපිළිවෙල. මේ රජයේ මගින් දරුවන් සඳහා, ඒ කියන්නේ අවුරුදු 5ට අඩු දරුවන් ඉන්නවා නම් ඒ දරුවන් බලා ගැනීම සඳහා ඩේකයා හා ඒ පෙරපාසල් දරුවෝ, ඒ පෙරපාසල් ගත වෙලා ඉන්න දරුවන් බලා ගැනීම සඳහා පෙරපාසලට ඩේකයා එකට හරි එක දරුවෙක් වෙනුවෙන් රුපියල් 10,000ක් මේ අයවෙන් වෙන් කරලා තියෙනවා. මම හිතන්නේ ඒකත් ඒ සුබ සාධනයේ සඳහා යොදවපු හොඳ මුදලක්. ඒ වගේම පහේ ශිෂ්‍යත්වයේ, ඒ වගේම දරුවන්ගේ ඒ ලෙවල් විශ්වවිද්‍යාල වගේ අධ්‍යාපන කටයුතු වලටත් කාර්යංශයේ මල්ගින් මුදල් ප්‍රමාණය පෙන් කළා තියෙනවා. අපි හිතනවා තව තවත් මේ සුබ සාධන වැඩ ටික ශක්තිමත් කරන්න ඕනේ. මොකද අපි දන්නවා අපිට විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම අපිට අවශ්‍යයි. ඒ වගේම පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් අපේ දරුවන් වැඩිපුර මේ සඳහා යොදවා ගැනීමේ සැලැස්මක් තියෙන්න ඕන බව ඇත්ත. හැබැයි ඒකෙදී අපි වංචනිකයින්ගෙන් මුදවා ගනිමින් වගකීමෙන් යන විදේශ සේවාවක් සඳහා යොමු කරන එක මම හිතන්නේ අපේ රජයේ මූලික වගකීමක් විදිහට අපි හිතනවා. ඒ නිසා නියාමන කාර්යය
තමයි තව විනාඩි දෙකක් කාලයක් තිබෙන්නේ.
ස්තුතියි. නියාමන කාර්යය තමයි මේ ආයතනයේට වැඩිපුරම තියෙන්නේ. ඒ නිසා ඒ නියාමනයේදී ඔවුන් දක්වන වැඩපිළිවෙල හරහා තමයි අපේ ශ්‍රමිකයින්ට වැඩිපුරම ඒ සේවාව ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ ඡන්දයිතිය පිළිබඳව ලොකු කතාබහක් තිබ්බ දායක විශ්‍රාමක අරමුදල වගේම අපේ විදේශගත ශ්‍රමිකයින්ට ඡන්දයිතිය කොහොමද ලබා දෙන්නේ කියන එක. මේ පිළිබඳව දැනටමත් මං හිතන්නේ අමාත්‍යංශය හා පළාත් පාලන අපේ සුදේශ කටයුතු අමාත්‍යංශයත් එක්කල එකතු වෙලා ඡන්ද ක්‍රමය පිළිබඳ සාකච්ඡා කරමින් ඉදිරියට ඒ වැඩපිළිවෙල යනවා. ඒ නිසා අපි හිතනවා අපිට රටක් විදිහට ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් කලින් නොතිබුණ විදේශ ශ්‍රමිකයින් සඳහා නොතිබුණ මෙන්න මේ වටිනාකම් එක් කරන්න පුළුවන් වීමනත් මම හිතන්නේ හොඳ දෙයක්. මොකද මැතිවන්න කොමසාරිස් කාර්යාලය පවා, ඒ වගේම වෙනත් ආයතන පවා මේ ඡන්ද ක්‍රමය පිළිබඳ ප්‍රායෝගිකවන්නේ ගන්නේ මොන ඡන්ද ක්‍රමයක්ද පිළිබඳව සාකච්ඡා කරමින් පවතිනවා. ඒකත් අපේ විදේශගත ශ්‍රමිකයන්ට අපිට ලබා දෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් විදිහටත් අපි හිතනවා. ඒ වගේම තමයි පවුලක් ඉලක්ක කරගෙන විශේෂයෙන්ම අපේ ඩීඕල ප්‍රමාණයක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ. මෙන්න මේ ඩීඕලට තමා මේ විදේශගත ශ්‍රමික විශේෂයෙන්ම අපේ කාන්තාවන්ගේ පවුලේ ප්‍රශ්න ටික එන්නේ. එනිසා විදේශගත වෙනව නම් විශේෂයෙන්ම කාන්තාවක් ඒ පවුලට, එහෙම නැත්නම් අපි හිතුවොත් මද්රයි වලට ඇබ්බැහුණ දරුවෙක්, ඒ පවුල සඳහා අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් හදන්න ඕනේ. ඒ ප්ලෑන් එක තමයි ඔවුන් විදේශගත වුණාට පස්සේ ඔවුන්ගේ ඒ ෆැමිලියේ ඉලක්කය මොකද්ද, ඔවුන්ගේ ආර්ථික සැලැස්ම මොකද්ද, ඔවුන් විදේශගත වෙලා නැවතත් මේ රටට ආවට පස්සේ ඔවුන්ට සුවන් රැකියාවක් කරනවද කියන එක. ඒ නිසා මේ මොනිටරින් එක හරිම වැදගත්. ඒ නිසා ඔවුන්ව යම් නැවතත් ගොඩනගන එක, ඒ වගේම ඔවුන්ගේ ඒ මුදලින් නැවතත් මේ රටේ පුරවැසියෙක් විදිහට ඉතාමත්ම සාර්ථක ආර්ථික සැලැස්මකට ඔවුන් ගොඩනගන එකත් මේ ඩීඕල හරහා කරනවා. ඒ නිසා මෙවැනි වැඩපිළිවෙළවල් හරහා මට හිතෙන්නේ අපේ වෙනදා අපිට ප්‍රශ්න නැතුවට මේ ප්‍රශ්න තියෙනවා. හැබැයි මෙවැනි සුභසාධන වැඩපිළිවෙළ ශක්තිමත් යම් යම් ශක්තිමත් කිරීම තුළින් තව තවත් අපේ විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවටත් අවස්ථාවක් දැන් මං හිතන්නේ අපේ අමාත්‍යංශය හරහා හැදෙනවා. ඒකත් ඒ අයගේ ශක්තිය තවදුරටත් වර්ධනය කරන එකත්. බොහොම ස්තුතියි.